අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන ඔය ගුරු ගෙදරින් මේ සූදානම අපේ පහේ හපනුන්ට පරිසරය පාඩම ගෙන එන්නට. අද දවසේ පරිසරය පාඩම කියලා දෙන්නේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂ්ක නුවන්ප්‍රිය ගුරුපියාණන්.
අයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම. ඌව ගුරු ගෙදරින් ඔන්න මම ඔබ හමුවට එනවා පහ ශ්‍රේණිය පරිසරය පාඩමක් අරගෙන. අද අපේ පාඩම තමයි පැටවුනේ වැඩ පහසු කිරීමේ මං. වැඩ පහසු කරගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලත් එක කතා කරන්න යන්නේ. ඉතින් චූටි දුවල පුතාලා, මේ පාඩමට සවන් දෙනකොට ඔබේ නිවසේ තිබෙන ඔබේ කටයුතු පහසු කරන ගොඩාක් උපකරණ, ඒ වගේම භාණ්ඩ ගැන අපි මතක් කරලා දෙනවා. ඉතින් එතකොට දැනෙයි අපි අපේ කටයුතු පහසු කරගන්න කොච්චර භාණ්ඩ උපකරණ පාවිච්චි කරනවද කියලා. ඉතින් දුවේ පුතේ, අපි කතා කරමු. අපි ජීවත් වෙන්නේ තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයක. දැන් බලන්නකෝ, පාසලට යන්න බැරි වෙනවා නම් ඔබට පුළුවන් සූම් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ඉගෙන ගන්න. තාක්ෂණික වශයෙන් අපි හරිම දියුණුයි. ඉතින් විදේශ රටක ඉන්න කෙනෙකුට පවා මේ විදිහට පුළුවන් අපේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම අත්දැකීම අපිට මට තිබෙනවා නේද, මගේ ඒ සූම් පාඩම් වලට විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ ඔබටත් එහෙම දැනලා ඇති, දුරබැහැර ඉන්න අය ඔබේ පන්තියට, නැත්නම් ගුරුතුමිය ඉන්නේ ගොඩක් දුරබැහැර, ඔබ සම්බන්ධ වෙනවා ගුරුතුමිය හෝ ගුරුතුමා සමග මේ ඔන්ලයින් පන්තිවල. තාක්ෂණික වශයෙන් අපි හැරිම දියුණු ලෝකයක තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් මේ දියුණු තාක්ෂණික ලෝකයේ අපේ වැඩ පහසු කර ගන්න විවිධ යාන්ත්‍ර සූත්‍ර යොදාගෙන තියෙනවා. දැන් මේ නවීන තාක්ෂණ ක්‍රම යොදාගත්තත් අතීතයේදී මේ තාක්ෂණය දියුණු වෙන්න කලින් බොහොම සරල පහසු ක්‍රම තමයි භාවිතා කළේ. ඉතින් අපේ මුල්ම කාලීන අපේ මුතුන් මිත්තන් එයාලා භාවිතා කළ හරිම සරල ක්‍රම. හැබැයි එයාලා භාවිතා කරපු මේ සරල ක්‍රම වර්තමානයේ සමහර තැන්වලදී යොදා ගන්නවා. අර අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිතා කරපු සරල ක්‍රම ටික ටික දියුණු වෙලා තමයි මේ වර්තමානයේදී මේ ලොකු තාක්ෂණික දියුණුවක් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා අපි අද පුංචි ඔයාලත් එක්ක ඌව ගුරු ගෙදර පාඩමෙන් ඕන මම නැවතත් මතක් කරන්නම් මාතෘකාව, වැඩ පහසු කිරීමේ මන් කියන මාතෘකාව තමයි කතා කරන්නේ. අපි මුලින්ම බලමුද අතීතයේ වැඩ පහසු කරගත්ත විවිධ ක්‍රම. අපේ රට පුතේ කෘෂිකාර්මික රටක්නේ. අපේ රටේ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි ජීවනෝපාය. ඉතින් මේ කෘෂිකර්මාන්තය නිසාම මේ කෘෂිකාර්මික කටයුතු පහසු කරගන්න අපේ අතීත මුතුන් මිත්තන් විවිධ අවස්ථාවලදී සතුන් යොදා ගත්තා. මොනවද ඒ අවස්ථා කියලා පොඩ්ඩක් හිතන්නකෝ. කුඹුරු වැඩ කරන්න. කුඹුරු වැඩ කරනකොට ඉස්සල්ලාම අපි කුඹුර හා ගන්න ඕනේනේ. කුඹුර හානවට කුඹුර මඩ කරනවා කියලත් කියනවා. එතකොට කුඹුර කොහොමද හා ගන්නේ? අපි දන්නවා නගුලක් නේද? නගුලකට සම්බන්ධ කරනවා ගවයන් දෙදෙනෙක්. කමතේ දිනන් අපි මේ ගවයන් දෙදෙනාට කියන්නේ අම්බරුව කියලා. ඉතින් මේ අම්බරුව දෙදෙනා නේද? දක්කගෙන යනවා. යනකොට අර නගුල් තලයෙන් පස පෙරලෙනවා. ඔය විදිහට කුඹුරේම පස් ටික ඔක්කොම හොඳට පෙරලුණාට පස්සේ පොළව උඩ තියෙන සාරවත් පස් ටික යටට යනවා. යට තියෙන පස් ටික උඩට එනවා. ඒක උඩ පසුත් මේ වාතය සමග මිශ්‍ර වෙලා, ඒ වගේම විවිධ ශාක කොටස් හා සත්ව කොටස් සමග මිශ්‍ර වෙලා ආයේ මේ ටිකත් සරුසාර වෙනවා. ඉතින් මුලින්ම කුමේ කුඹුරු ගොවිතැනේදී පස පෙරලා ගැනීම, නැත්නම් අපි කුඹුර මඩ කරගන්නකොටත් අපිට ඔන්න අපිට මේ පහසු කරගන්න සත්තු උදව් කළා. දැන් අපි මේ කතා කරන්නේ අතීතයේදී අපේ වැඩ පහසු කරගත්ත විදිහ. අපේ වැඩ පහසු කරගන්න අපි මුලින්ම සතුන් යොදාගත් අවස්ථාවක් ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න, තාමත් මේ සම්ප්‍රදායිකව මේ කටයුතු කරනවා ගවයන් යොදාගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? කුඹුර දැන් ඔන්න අපි මඩ කළා. ඊට පස්සේ ගොයම් හිටවනවනේ නේද? කුඹුර සකස් කළ ගොයම් හිටවනවා. ඔන්න දැන් ගොයම් ටික පැහැෙනවා. පැහුනට පස්සේ ගොයම් ටික කපා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගොයම් පඳුරේ නැත්නම් ගොයම් ශාකයෙන් වී ඇට ටික වෙන් කර ගන්න ඕනේ. ඔබ දන්නවා කමතෙදි මේක රවුමට මේ ගොයම් ටික බිම තියලා ඒ ගොයම් ටික උඩ ඇවිද්දවනවා අම්බරුවන් නැත්නම් ගවයන්. මේ ගවයන්ගේ කුරවලට පෑගිලා ගොයම් ශාකයෙන් වී ඇට ටික වෙන් වෙනවා. දැන් මෝරලා නැති ඉන්නේ, හොඳට පැහිලා නැති ඉන්නේ ගොයම් ටික. ඒ නිසා ඉක්මනින් වෙන් වෙනවා. ඊට පස්සේ තව උපකරණ තියෙනවා. ඉතින් ද කුණු දැත්ත කියලා එහෙම තියෙනවා. කුණු දැත්තෙන් මේ පිදුරු ටික අයින් කරලා බෝල් අත්ෙන් අතු ගාලා වී ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් අර යතුරු කුල්ලෙන් ওই ටික ඔබ දන්නවා බත හුලන් කිරීම කියලා එකක් කරනවනේ. මේ බොල් වී, ඒ කියන්නේ මේ හොඳ වී අතරතුර තියෙන පොත්ත විතරක් තියෙන වී තියෙනවා. අපි ඒකට කියන්නේ බොල් වී කියලා. පොත්ත විතරයි. බොල් වී ඊළඟට තියෙන රොඩු ඔය වගේ දේවල් ඉවත් කරන්න දරුවනේ අපි පාවිච්චි කරනවා යතුරු කුල්ල. එහෙම නැත්නම් කුල්ල. ඊට පස්සේ දැන් ඔන්න පිරිසුදුයි. ගොයම් මේ ගොයම් රොඩු ටික එහෙම අයින් කරා. බැත තියෙනවා. බැත කියලා කියන්නේ වී. වී ටික මළු වලට දාලා පටවගෙන එන්න ඕනි නිවසට. කොහොමද එන්නේ? ඉතින් ඒකටත් අපි භාවිතා කරා තවලම. තවලම කියන එක දන්නව නේද? සතුන්ගේ පිටේ බඩු පටවාගෙන එීම. තාමත් මම දැකලා තියෙනවා හඟුරංකිත වගේ ප්‍රදේශවල මේ කඳු වල පුතේ හදලා තියෙනවා නිකන් පඩිපෙල් වගේ. පඩිපෙල් වගේ තමයි කුඹුරු යායවල් හදලා තියෙන්නේ. මේ කුඹුරු වල අස්වැන්න නෙලලා මේ වාහනයකින් එහෙම ගිහිල්ලා අරගෙන ඉන්න බෑ. මිනිසුන්ට අරගෙන ඉන්නත් අමාරුයි. හරිම නේද? මේ කඳු ගැටවලනේ හදලා තියෙන්නේ. මං කිව්වේ පඩිපෙල් වගේ. හරි අසීරුයි ගමන බිමන. ඉතින් හැබැයි සතුන්ට ඔක අපහසු නෑ. ඊට සතුන්ගේ පිටේ මේ වීමලු ගැට ගහගෙන විශේෂයෙන්ම ගවයෝ තමයි යොදාගත්තේ. තාමත් යොදා ගන්නවා. ඔන්න ගෙදරට අරගෙන එනවා මේ වී ටික. ඉතින් මේ දේවල් ඒ කාලේත් කරා වර්තමානයේත් භාවිතා වෙනවා. හැබැයි සමහර ප්‍රදේශවල මොකද වෙලා තියෙන්නේ? ඔయిత වඩා නවීන ක්‍රම භාවිතා වෙනවා. ඒ භූමියත් බලපානවා පුතේ ඒකට. දැන් තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්න සුදුසු භූමියක් තියෙනවා නම් නවීන ක්‍රමවලට ඉක්මනින්ම මේ ගොවි ජනතාව හැඩගැහෙනවා. ඉතින් අපි දැන් මේ කතා කරේ ගොවිතැනේදී ගවයන් යොදාගත් අවස්ථා කීපයක්නේ. අපි තවත් බලමු අතීතයේදී මේ වැඩ පහසු කරගන්න යොදාගත් තවත් අවස්ථා, තවත් උපකරණ. ඉතින් ඔබ දන්නවද අතීතයේදී මේ පොල් තෙල් නිෂ්පාදනය කරන්න යොදාගත්තේ සෙක්කුව කියන උපකරණය. සෙක්කුව කියන උපකරණය. සෙක්කුවේ බැඳපු ගවය වගේ කියලා ප්‍රස්තාව පිරුලකුත් හැදිලා තියෙනවනේ. එයි දන්නවද? සෙක්කුවේ බැඳတာ පස්සේ ගවයෙන් ගවයට බෑ නතර වෙන්න. එයාට එක තැනක ඉන්න බෑ. ඉතින් මේ සෙක්කුවේ බැඳတာ පස්සේ සෙක්කුව වටේට කැරකෙන්න වෙනවා ගවයට. සෙක්කුව වටේට මේ කැරකි ඉන්නකොට ඒ සෙක්කුව ඇතුළට දාපු සෙක්කු ගල ඇතුළට දානවන පුතේ පොල් වේලලා ඒවට අපි කියන්නේ කොප්පරා කියලා. මේ කොප්පරා ටික හොඳට ඇඹරිලා ඒවයේ තියෙන තෙල් වෙන් වෙනවා. ඒ තෙල් ටික භාජන වලට පුරව ගන්නවා. ඉතින් තෙල් සිඳීමට අතීතයේදී සෙක්කුවේ බැඳි ගවයේ. හැබැයි දැන් ඒ ක්‍රම පාවිච්චි වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද එකක් තමයි වෙලාව වැඩිපුර යනවා. දැන් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ඊටත් වඩා පහසුවෙන් ඉක්මනින් පොල් තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් හින්දා නවීන ක්‍රම තමයි භාවිතා කරන්න. හැබැයි අපි පැරණි ක්‍රමත් දැනගත යුතුයි. ඒකම දුවල පුතාලගේ අම්මලා තාත්තලට මේ සිදුවීම මතක ඇති. මම මගේ පුංචි කාලේ දැකපු දේවල් මේ කැලෑවල ගස් එහෙම කපනකොට මේ කොටා දින්න අලි ඇතුන් යොදා ගන්නවා. ඉතින් ඉස්සර දොඹකර භාවිතය එච්චර ජනප්‍රිය නෑ. දැන් නම් තියෙනවනේ දොඹකර ගස් කැපුවට පස්සේ මිනිසුන්ට උස්සන්න බැරි තරම් විශාල ගස් කැපුවම මේ කඳන් ලොරියට පටවන එක ඉස්සර කරේ අලි ඇතුන්. ඉතින් ඒකට පුරුදු පුහුණු කරපු අලි ඇතුන් හිටියා. ඉතින් එයාලා ඒ කටයුතු කළා. ඉතින් ඔන්න කොට අදින්න වාහනවලට පටවන්නත් අලි ඇතුන් ඔන්න යොදා ගත්තා. ඉතින් මේ දැන්ට අවුරුදු 30කට විතර කලිනුත් මම මේ වගේ දේවල් දැකලා තියෙනවා. ඉතින් හිතන්නකො නේද? අපේ රටේ මේ පැරණි ක්‍රම මේ ළඟක් වෙනකම්ම භාවිතා වෙච්ච අවස්ථා අපිට දකින්න තිබුණා. ඊළඟ පුතේ සතුන් පිට නැගී ගමන් බිමන් යාම. තාමත් බොහෝ ප්‍රදේශවලදී අපිට දකින්න පුළුවන් නේද? අපේ රටේ නැතත් අපි දකිනවා සමහර රටවල් වල කඳුකර ප්‍රදේශවල වාසය කරන ජනතාව මේ සතුන්ගේ පිටේ නැගලා ගමන් බිමන් යනවා. ඔබ දන්නවනේ සතුන්ගේ පිටේ නැගලා ගමන් බිමන් යනවා කිව්වම විශේෂයෙන් අශ්වයා. අශ්වයා කියන සතා තාමත් මේ ගමන බිමනට උදව් කරන සතේ. ඉතින් සමහර ප්‍රදේශ අපි දකිනවා කාන්තාර ප්‍රදේශවලදී ඔටුවා. මේ කාන්තාර ප්‍රදේශවල ජනතාවට නැතුවම බැරි කාන්තාරේ නෞකාව කියලාත් හඳුන්වන්නේ නෝටුවට. ඉතින් ඔටුවගේ පිටේ ගමන් කරනවා. සමහර ජනතාව බූරුවන්ගේ පිටේ, කොටලුවන්ගේ පිටෙත් ගමන් බිමන් ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ, යුද කටයුතු වලදී මේ අලි ඇතුන් අශ්වයන් වගේ සතුනුත් යොදාගෙන තිබෙනවා. ඔබ දන්නව නේද අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට හිටියනේ නේද හොඳ ප්‍රසිද්ධ ඇතෙක්. මොකද ඒ අතාගේ නම මතකයිද? කඩොල් ඇතු කියලා කිව්වා නේද එතාට. ඉතින් රජතුමා යුද්ධයට ගියේ ඇතාගේ පිටේ නැගලා. ඔබ දන්නවා රජතුමා යුද්ධයට ගියේ ඇතාගේ පිටේ නැගලා. ඉතින් තියෙනවනේ අර එක බලකොටුවක් එහෙම බිඳින්න මේ ඇතා උදව් කරපු විදිහත්. ඉතින් දුවේ පුතේ අශ්වයන්ගේ පිටේ යන අයට කිව්වේ අශ්වාරෝහක හමුදාව. ඇතුන්ගේ පිටේ යන අයට කිව්වේ ඇත් හමුදාව. ඉතින් ඔය විදිහට අපේ දුටුගැමුණු රජතුමා එළාර රජුරුවන්ව පරාජය කරන්න යුද වැදුන අවස්ථාවේදී අපි පොත්පත්වල කියන චතුරංගනී සේනාවක් හිටියා කියලා. ඒ කියන්නේ ඇතුන්ගෙන් සහ ඇත්ගොව්වන්ගෙන් පිරිච්ච හමුදාවක් හිටියා. ඒ වගේම අශ්වයෝගේ පිටේ යන හමුදා පිරිසක් හිටිය. ඊළඟට කරත්තවල නේද කරත්තෙත් ඉතින් ඇදගෙන යන්නේ අශ්වයෙක් වගේ තතෙක් තමයි. ඊළඟට කරත්තවල හිටියා රිය කියලා කිව්වයි කාලේ. ඊළඟට පාබල හමුදාව. එතකොට මේ චතුරංගනී සේනාවෙන් පාබල හමුදාවේ අය හැරුණකොට අනිත් අය ඔක්කොම සතුන් සමග තමයි ඒ යුද කටයුතු වලට සම්බන්ධ වුණේ. ඉතින් දුවේ පුතේ ඒ වගේම මේ වැව් අමුණු බඳිනකොට ඔබ දන්නවද නේද ලෝකයේ වැව් මේ තාක්ෂණයෙන් අපේ රට බොහොම ඉහළින් ඉඳලා තියෙනවා. මම මේ ළඟදී ඉතිහාස වැඩසටහනකට සමන් දුන්නා. ඒකෙදි කිව්වා ඇෆ්ගනිස්තානය කියන රටට වැව් හදන්න කියලා දෙන්න අපේ රටෙන් වැව් හදන ඉංජිනේරුවරු පවා ගියා කියලා. ඉතින් මේ වැව් හදනකොට ඔබ දන්නවා ජලපහරක් හරස් කරලා කඳු දෙකක් මැද ලොකු බැම්මක් බඳිනවනේ. ලොකු බැම්මක් බඳිනවා. ඉතින් මේ බැම්ම බැඳලා විතරක් මදි. ඒක බැම්ම තලන්න ඕනේ, තද කරන්න ඕනේ. කවුද මේව තලන්නේ, තද කරන්නේ? මේ බැම්මට පස් දාලා ඒ පස් ටික උඩ ඇවිද්දවන පුතේ අලි ඇතු. ඉතින් යාලා විශාල ශරීරයකින් යුක්තව පිරිසක්නේ, සත්ව පිරිසක්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම ඇවිදිනකොට යාලගේ බරට පස් තැලෙනවා. ඕන පස් ටිකක් දානවා, අලි ඇතු ටිකක් ඇවිද්දවනවා. ඊට පස්සේ ආයේ පස් ටිකක් දානවා, ආයේ අලි ඇතු ටික ඇවිද්දවනවා එහාට මෙහාට. ඉතින් ඔය විදිහට තමයි නේද මේ වැව් අමුණු බඳින්නත් අලි ඇතු යොදාගත්තේ. ඉතින් ඔය පස් තලන්න විතරක් නෙවෙයි නේද, විශාල බරවල්, ගල් වගේ දේවල් තල්ලු කරන්න, ඇදගෙන යන්න, ඔය වගේ කටයුතු වලටත් අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඉතින් දුවල පුතාලට දැන් මතක් වෙනව ඇති මම මේ කියෝ කාරණා. ඔබ දැකපු සමහර පැරණි චිත්‍රපට නේද, පැරණි කතා මාලාවන් රැගත් චිත්‍රපට සමහර විට ඔබට කියූ කතාවක් නේද, ඔබ අහලා තියෙන ඉතිහාස කතාවක් දැන් මතක් වෙනවා ඇති. කොහොමද මේ කටයුතු කළේ නේද? ලෝකයේ විශිෂ්ට නිර්මාණ කළා තියෙන අපේ රජවරු. ඉතින් ඔබ ගියොත් එහෙම දුවේ පුතේ පොළොන්නරුවට, පොළොන්නරුව දින ගල් පොත කියලා ලොකු සෙල්ලිපියක්. මේ සෙල්ලිපිය ලියලා තියෙන ලොකු ගලක. මේ ගල පොළොන්නරුවට ගෙනල් තියෙන ඊට බොහෝ දුර ඉඳලා. ඉතින් මේක කරේ තියාගෙන ඉන්නත් බෑනේ කාටවත් නේද? මිනිස්සු 50කටවත් ඒක කරේ තියන් ඉන්න බැරි තරම් ලොකු ගල් මේ ගලක කොටසක්. ඉතින් මට හිතෙන්නේම ලී කොටන්, ඔබ දන්නවද ලී කොට? ලී කොට මත තබා අලියෙක් ඇතෙක් වගේ සත්තු දෙන්නේ තුන් දෙනෙක් මේක ඇදගෙන ඉන්නේ නැති. ඉතින් මිනිස්සු උදව් කරන්නේ නැති. ඉතින් ඔය වගේ පැරණි ක්‍රම භාවිතා කරලා තියෙනවා පුතේ අපේ මේ ඉදිකිරීම් කටයුතු වලට. ඉතින් දුවේ පුතේ ඔන්න අලියතුන්ගේ උදව් පස්සේ මම යනවා පණිවිඩ යැවීමට. සතුන් කොහොමද අතීත කාලේ උදව් කළේ කියලා ඔයාලට මතක් කරලා දෙන්න. මගේ දුවල පුතාලා අහලා ඇති නේද පණිවිඩ යවන්න පරවියන්, හංසයන්, ගිරවුන්, සැවුලන්, සැවුලන් කියන්නේ කුකුලන්, මොනරුන් වගේ සතු යොදාගත්ත කියලා. ඒකට හොඳ උදාහරණ තමයි අපේ රටේ තියෙන පුතේ සංදේශ කාව්‍ය. අහලා තිනවද සැලලිහිණි සංදේශය, මයුර සංදේශය, ඒ වගේම ගිරා සංදේශය නේද? එහිම පරවි සංදේශය කියලා මේ සංදේශ කාව්‍යයන් තියෙනවා. මේ කවි පොත් පණිවිඩ යවලා තියෙනවා. මේ පණිවිඩ යවපු ආකාරය තමයි මේ පොතේ දක්වන්නේ කවියෙන්. ඉතින් එතකොට විශේෂයෙන්ම මේ පුරුදු පුහුණු කරපු සතුන් එක් තැනක ඉඳලා තවත් තැනකට පණිවිඩයක් ගෙනියන්න දැනගෙන හිටියා. එයාලා පණිවිඩය කොහොමද ගෙනියන්නේ නේද? පණිවිඩය ලියපු චූටි තල්පතක් ඒ සතාගේ පාදයේ ගැට ගැහුවම මේ සතා අදාළ නියමිත තැනට ඉගිරිලා යනවා. අදාළ නියමිත තැනට ඉගිරිලා ගියාම ඒ එතන ඉන්න නිලධාරියෙක් ඒ පණිවිඩය ලිහලා ගන්නවා. සතා නැවතත් එයා ගමන ආරම්භ කරපු තැනට එනවා. මේ ළඟකදී එක්තරා විශ්වවිද්‍යාලයකින් මේ පරවියන් ඇත්තටම යොදාගෙන පණිවිඩ හුවමාරු කර ගත්තද කියලා පුංචි පරීක්ෂණයක් කරලා තිබුණා. කුලියාපිටිය නගරයේ සිට අනුරාධපුරයට මේ පුරුදු කරපු පරවියෙක් යව පණිවිඩයක් ගැට ගහලා. ඇත්තටම මේ සතා පය තුනක වගේ කාලයකින් අනුරාධපුරයට ගමන් කරලා තිබුණා. ඉතින් එතකොට අපි දැන් කාලෙත් පරීක්ෂණ කරලා හොයා ගන්නවා බලනවා මේ ඇත්තටම අතීතයේ මේ වගේ කටයුතු සිදු වුණාද, ඒවා නිවැරදිව වුණාද කියලා. ඉතින් අර විශ්වවිද්‍යාලයෙන් කරපු පරීක්ෂණයෙන් දැනගන්න ලැබුණා පරවියෙන් යොදාගෙන පණිවිඩ හෝමාරුව බොහොම සාර්ථකව අප රටේ සිදු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසාම තමයි පුතේ මේ සංදේශ කාව්‍ය වලට මේ නම් ලැබුණේ. නේද? මං අයිතිවේ පරවි සංදේශය, ගිරා සංදේශය, මයුර සංදේශය, සැවුල් සංදේශය, ඒ වගේම සැල්ලිහිණි සංදේශය වගේ නම් ලැබුණත් ඒ පණිවිඩ අරගෙන ගිය පක්ෂීන් නිසා. මෙන්න මේ විදිහට අතීතයේ ඉඳලා විවිධ ක්‍රම ශිල්ප යොදාගෙන වැඩ පහසු කරගෙන තියෙනවනේ. අපි බලමු මේ අතීතයේ ඉඳලා විවිධ ක්‍රම ශිල්ප යොදාගෙන වැඩ පහසු කරගැනීමේ අවස්ථා ටික ටික දියුණුනේ කොහොමද, ක්‍රමයෙන් ඒව දියුණුනේ කොහොමද කියලා. මම ඔබට මීට කලින් පුංචි උදාහරණයක් පැවසුවා. පොළොන්නරුවේ තිබෙනවා ගල් පොත කියලා විශාල සෙල්ලිපියක්. මේ සෙල්ලිපිය ලියන්න මේ විශාල පර්වත කොටස කොහොමද ගෙනාවි කියලා ඔබට මතකයිද? මං කිව්වා උස්සගෙන නම් එන්න බෑ, දසමහ යෝධයෝ නෙවෙයි නේද, ඊට වඩා යෝධයෝ පිරිසක් හිටියත් පුතේ එහෙම උස්සගෙන ඉන්න බෑ, ගලක් එන්න ලොකු බරක් නේ. ඉතින් මට හිතුණ ක්‍රමය තමයි ඒක නේද, මේ ලී කොටන් උඩ රවුම් නැත්නම් වෘත්තාකාර අපි නැත්නම් මේ අපි කියන්නේ ටයර් එකක් තියෙන රවුමට නේද, අන්න ඒ වගේ රවුමට තියෙන ලී කොටන් උඩ මේක තියලා අලි ඇත්තු වගේ සතුන් ඇදගෙන එන්න ඇති කියලා. ඉතින් දුවේ පුතේ අපි බලමු ඒ මම ඔබට පැවසු ඒ කාරණාවට නේද මිනිසුන්ට හිත දුන්නේ කොහොමද, මුල්ම කාලේ මිනිස්සු කොහොමද බරක් තැනක ඉඳලා තව තැනකට ගෙනියන්නේ. එතකොට ඔසවාගෙන යනවා නේද, පුංචි කාලේ ඔබව වඩාගෙන යන්නේ ඒකත් ඔසවාගෙන යාමක් නේ. හැබැයි දැන් ඔබව ඔසවාගෙන යන්න බැරි තරමට ඔබ උස් මහත් වෙලා ඉන්නව වෙන්න පුළුවන් නේද, නැත්නම් තව ටික දවසකින් ඔබ එහෙම වෙයි තව අවුරුද්දක් දෙකක් ගියාම. එතකොට මොකද වෙන්නේ? දැන් මේ අපිට ඔසවාගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ, ඊට වඩා බරක් ගෙනියන්න නම් මොකද කරන්නේ? දැන් ඔබෙන් අපි යමුකෝ ගලක් ගැන හිතමු, නැත්නම් ඊට වඩා වෙනත් බරක් අපි හිතමු. එතකොට මොකද කරන්නේ? අපි ඔසවාගෙන යන්න බැරි නම් ඒක ලණුවක ගැට ගහලා ඇදගෙන යනවා. හැබැයි ලණුවක ගැට ගහලා ඇදගෙන යනකොටත් මේ භූමියේ විෂමතාවය ඒකට බලපානවා. භූමියේ විෂමතාවය කියන්නේ මොකද්ද දුවේ පුතේ? භූමිය සමතල නම් පහසුවෙන් ඇදගෙන යන්න පුළුවන්. භූමිය මතුපිට විෂමතාවය වැඩි නම් ගල් මුල් නේද වලවල් තියෙනවා නම් ඇදගෙන යන්න අපහසුයි. ඉතින් ඒ නිසා ඔන්න නේද බිම දිගේ ඇදගෙන යනවා. ටිකක් කල් යනකොට මිනිසුන්ට හිතුණ මේ ඇදගෙන යන එක පහසු කරගන්නේ කොහොමද? එතකොට ලෑල්ලක් වගේ එකක් උඩ තියලා නේද, ලෑල්ලක් වගේ එකක් උඩ තියලා ලෑල්ල ඇදගෙන යන මිනිසු පුරුදු වුණා. තවත් මිනිසු කල්පනා කරනවා අපේ පුතේ මිනිසු දියුණු වෙන්නේ එහෙමයි, කල්පනාව වැඩි වෙන්න මිනිසු දියුණු වෙලා තියෙනවා. අපිත් එහෙමනේ, අපි අලුත් දේවල් අපේ හිතට එන්නේ අපේ මනසට පහළ වෙන්නේ අපි වැඩියෙන් කල්පනා කරද්දී. ඉතින් අපේ මේ අතීත ජනතාව බලනවා උස්සගෙන යන්න බැරි නම් කොහොමද ගෙනියන්න ඕනේ, ඇදගෙන යන්න ඒගොල්ලෝ ඉගෙන ගත්තා. ඇදගෙන යන එක කොහොමද පහසු කරගන්නේ? ඔන්න ලෑල්ලක් උඩ තියලා ගෙනියන්න ඒගොල්ලන්ට අදහසක් ආවා. ලෑල්ලක් උඩ තියලා දැන් ඇදගෙන යනවා. තව කල්පනා වෙනවා මේක මීට වඩා ලේසියෙන් තල්ලු කරගෙන රෝල් කරගෙන යන්න ක්‍රමයක් නැද්ද? අන්න මතක් වෙනවා ලෑල්ල යටට සිලින්ඩරාකාර කොට කැලි කීපයක් තියලා ඇදගෙන යනවා. ඉතින් එතකොට කීප දෙනෙක් ඉන්නවනේ උදව්වට ඇදගෙන යන්න එක්කෙනෙක්. අර කොට කැලි දිගටම පාර දිගේ අහු මේ අසුරන්න බෑනේ. ඉතින් කොට කැලි කීපයක් යොදා ගන්නවා. හැම වෙලෙම පිටිපස්සෙන් තියෙන කොට කැලි ඉදිරියෙන් යනවා තියෙනවා. ආය ලෑල්ල ඉදිරියෙන් යනකොට පිටිපස්සෙන් තියෙන කොට කැලි ඉදිරියෙන් තියෙනවා. ඔය විදිහට අපි ඔන්න මේ වෘත්තාකාර එහෙම නැත්නම් පුතේ සිලින්ඩරාකාර වෘත්තාකාර මූණතත් ඉඳලා සිලින්ඩරාකාර කොට කෑලි කීපයක් තියලා ඒක උඩ ඇදගෙන ගියා. ඔහොම යනකොට මිනිසුන්ට තේරුණා මේ සිලින්ඩරාකාර කොට කෑලි භාවිතයෙන් මේ රෝදයක් වගේ දෙයක් හදාගත්තොත් පහසු වෙයි නේද? ඔන්න පුතේ මිනිසුන්ට අදහසක් ආවා රෝද භාවිතය ගැන. මේක මිනිසුන්ගේ දියුණුවේ විශේෂ අවස්ථාවක්. රෝද භාවිතයත් සමග පුතේ වැඩ පහසු කර ගැනීම ඉතාමත් පහසු වුණා. රෝධ භාවිතයට එන්න මිනිසුන්ට සෑහෙන කාලයක් ගියා. එකපාරට මේ අදහස ආවේ නෑ. අද්දකීම් ලබාගෙන බොහොම කල්පනා කරලා තමයි රෝධය ගැන අදහසක් මිනිසුන්ට ආවේ. හැබැයි රෝධය ගැන අදහසක් ආවට පස්සේ එයාලගේ කටයුතු ඉතාම වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් ඔබට අදහසක් ඇති, අද අපි මේ යන්ත්‍ර සූත්‍රවලදී භාවිතා කරනවා රෝධ, විශේෂයෙන්ම වාහනවලදී භාවිතා කරනවා. මේ රෝධ භාවිතයත් එක්ක ඔබ හිතන කොච්චර පහසු වුණාද කියලා අපේ කටයුතු. අපි ඊට පස්සේ බලමු මේ වැඩ පහසු කරගන්න භාවිතා කරන සරල යන්ත්‍ර කීපයක් ගැන. සරල යන්ත්‍ර සරල උපකරණ. මම මේ කියන සරල උපකරණ ඔබ ඊළඟ පරිසරයේ පාඩම දවසට සූදානම් කරගන්න. අද අහගෙන ඉන්න අමතක වෙනවා නම් පොඩි සටහනක් තබා ගන්න. දුවේ පුතේ ඊළඟ පරිසරයේ පාඩමේදී අපි ඔබත් සමග මේ උපකරණ භාවිතා කරන ආකාරය ගැන චුට්ටක් වැඩිපුර කතා කරනවා. ඒතර ඔබ ළඟ උපකරණයේ තිබෙනවා නම් ඔබට හරි පහසුයි. අපි කියන දේවල් හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ දුවේ මගේ පුතේ අපි අඳුමිටිය ගැන කතා කරමු. සෑම නිවසකම තිබෙන වැඩ පහසු කරගන්න සරල උපකරණයක් තමයි අඳුමිටිය. අඳුමිටිය මොකටද ගන්නෙ? අඳුමිටිය ගන්නෙ අපි කම්බි එන ගහන්න වගේම කම්බි එන ගලවන්න. ඇයි මම මේ කම්බි කියලා විශේෂණ පදයක් දැම්මේ? අපි කම්බි එන කියලා භාවිතා කළේ ඇයි? ඉස්කුරුපු එන කියලා තවත් එන වර්ගයක් තිබෙනවා. මේ ඉස්කුරුපු එන ගහන්නවත් ගලවන්නවත් අඳුමිටිය සුදුසු නැහැ. අඳුමිටිය සුදුසු කම්බි එන ගහන්න සහ කම්බි එන ගලවන්න. එහෙනම් අනිකුත් මේ ඉස්කුරුප්ප එන සවි කරන්න සහ ගලවන්න මොනවද සුදුසු? දුවේ පුතේ මේ ඔබ අහලා ඇති සාමාන්‍ය ඉස්කුරුප්පු නියන කියලා ඉස්කුරුප්පු නියනක් තියෙනවා. ඒ වගේම මල් ඉස්කුරුප්පු නියන කියලා එකකුත් තියෙනවා. ඔබේ නිවසේ ඇති මේවා. ඔබේ තාත්තගෙන් ඇහුවනම් එයා මේ උපකරණ ටික ඔබට පෙන්වයි. ඒවයි ක්‍රියාකාරීත්වයත් ඔබට පැහැදිලි කරලා දෙයි. බලන්න මේ ස්කූරුපු එනවල තියෙනවා නේද? මේ ලීයක් හෝ නැත්නම් ඒ යම් පුෂ්ඨයක් තුලට නේද? යම් ඝනදයක් ඇතුළට මේ යන්න අපි කියන එකේ දැති දැති වගේ තියෙනවා නේද? කරකවනකොට ඇතුළට ඇතුළට ලස්සන්ට යනවා. ඉතින් මේ එනය කරකවන්න, ඒ කියන්නේ ඇතුළට තද කරන්න, එහෙම නැත්නම් ඒ එනේ ගලව ගන්න අපිට පුළුවන් වෙන්නේ ස්කූරුපු නියනේ. ඉතින් මේ ඉස්කුරුපු ඇණයේ උඩ තොප්පියේ මලක් වගේ තිබුණොත් ඒ ඉස්කුරුපු ඇණය සවි කරන්න සහ ගලවන්න මල් ඉස්කුරුපු නියන භාවිතා කරන්න ඕන. ඒ ඉස්කුරුපු ඇණේ තියෙන තනි ඉරක් වගේ නම් අර තොප්පිය වගේ කොටසේ, එහෙනම් එතෙන්ට පාවිච්චි කරන අපි සාමාන්‍ය ඉස්කුරුපු නියන. ඉතින් ඉස්කුරුපු ඇණ ගලවන්න වෙනත් උපකරණයක් සුදුසු නැහැ. වෙන උපකරණ යොදාගත්තත් ඒ කටයුතු පහසුවෙන් කරගන්න බැහැ. එහෙනම් දුවේ පුතේ අපි ඔන්න බලන්නකො, එන වර්ග 90 භාවිතා කරන උපකරණේ වෙනස් වෙනවා. අඳුමිටියෙන් එන ගසන්න, එන ගලවන්න, ඒ විතරක් නෙමෙයි අපි ඉස්කුරුප්පු එන ගලවන්න ඉස්කුරුප්පු නියන් භාවිතා කරනවා. සවි කරන්නත් ඉස්කුරුප්පු නියන් භාවිතා කරනවා. ඊට පස්සේ කළු ගල් කඩන්න ගල් මිටිය භාවිතා කරනවා. ගල් මිටිය විතරක් නෙවෙයි කුළු ගෙඩිය කියලා තව විශාල මිටියකුත් තිබෙනවා. ඊට පස්සේ දුවේ පුතේ විල්බැරෝව ගැන ඔබ දන්නවනේ. යම් බරක් එහා මෙහා ගෙන යන්න අපේ නිවාසවල තියෙන සරල උපකරණයක් තමයි විල්බැරෝව. ඉතින් කීයට ගැන දන්නවනේ? ලී ඉරා ගන්න, දූවිලි පිස්නේ ගැන දන්නවා ඔබ, දූවිලි ඉවත් කර ගන්න, අඬුව, කම්බි කපන්න, යමක් තදින් අල්ල ගන්න, රත් වෙච්ච යමක් අල්ල ගන්නත් අඬුව අපි ප්‍රයෝජනට ගන්නවා. ගිරය, අපේ පැරණි ජනතාව විට කෑමට බොහෝම කැමැත්තක් දැක්වුවා. දුටු ගැමුණු රජතුමත් දවසට 6 වතාවක් විට කෑවලු. රජතුමාට විට පිළිගන්වන්න බුලත කියලා වෙනම යෝධයෙකුත් පත් කරලා තිබුණලු. ඔබ අහලා තියෙන සොරබොරවැව හැදුවෙත් ඔය යෝධයනේ. ඉතින් දුවේ පුතේ, අපේ රටේ අතීත කාලේ ඉඳලා මේ ගිරය කියන උපකරණය භාවිතා වුණා පුවක් කපන්න. තව කතුර ගැනත් ඔබ දන්නවනේ, රෙදි, කඩදාසි වගේ දේවල් කපන්න මේ කතුර භාවිතා කරනවා. ඉතින් දුවේ පුතේ, මේ උපකරණ පාවිච්චි කරනකොට අපි අතින් බලය යොදන්න වෙනවනේ. දැන් ඇණයක් තියෙනවා ලීයකට ගහගන්න ඕනේ මේ ඇණය. අපි ලං ඇණයත් අරගන්නවා, මිටියත් අරගන්නවා. ඇණයයි මිටියයි තියලා තිව්වට මේ කාර්යය සිදු වෙන්නේ නැහනේ. අපි ඇණය අල්ලගෙන මිටියත් අතට අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඇණය අදාළ තැනට සවි කරන්න බලයක් යොදන්න ඕනේ. අපි ඒකට ශක්තියක් වැය කරනවා. ඉතින් මේ ශක්තිය නිසා තමයි ඇණයට අපි අතින් පහරක් වදින්නේ. ඒ පහර අනුව තමයි ලීය ඇතුළට ඇණය යන්නේ. ඉතින් දුවේ පුතේ, මේ ඒ විතරක් නෙවෙයි, අපි නේද කතුර ගත්තොත් නේද, කතුරේ අර අත දාන්න අපිට කොටස් දෙකක් තියෙනවනේ, ඇඟිලි දෙකට හිර කරගන්න පුළුවන් නේද? ඒ හැන්ඩලයට දාපුවම තමයි අපිට බලය යොදන්න පුළුවන් වෙන්නේ. අපි තවත් කතා කරමුකෝ. මේ උපකරණ ඉබේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ස්වයංක්‍රීය නැහැ නේද? ඒ වාට මිනිසා විසින් බලය ලබා දෙන්න ඕන. අපි බලමු ඒ ගැන තවදුරටත් ඉදිරියට කතා කරමින්. ඉතින් බලන්න, සමහර උපකරණවල තියෙනවා බලය යෙදුවම කරකැවෙන ලක්ෂයක්. කතුරේ තියෙනවනේ වගේ මැද ලක්ෂයක් නේද? ගිරයේ තියෙනවනේ වගේ මැද කරකෙවෙන ලක්ෂයක්. ඉතින් දුවේ පුතේ මේ උපකරණ මගින් වස්තුව මත බලය යොදාගත්තම ඒ කාර්ය කරගන්න පුළුවන්. අපි ආයිත් කතුර ගැන කතා කළොත් අතින් බලය යොදන්නේ කොහොමද? ඇඟිලි දෙකට හිර වෙන්න මේක අල්ලගත්තට පස්සේ අර හැන්ඩලය තියෙනවනේ නේද? ප්ලාස්ටික් වලින් තමයි කතුරේ ගොඩක් වෙලාවට මේ හැන්ඩලය හදලා තියෙන්නේ අපිට හොඳට ඇඟිලි දෙකට අහු වෙන්න. එimhe ඇඟිලි දෙකට අහු වෙන්න තියෙනකොට අපි මේක නේද ඉහළට පහළට කරන මොකද වෙන්නේ? ලක්ෂය කියලා කියන්නේ අර මැද තියෙනවනේ ඇණයක් ගහලා මේ තල දෙක එකතු කරලා තැනක්. ඒ තල දෙක කරකැවෙනවා. ඒ කරකැවෙන තැනට අපි ලක්ෂය කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඇඟිලි වලින් බලයක් යොදලා ලක්ෂය මත මේවා කරකැවෙනකොට වස්තුව මත බලයක් යෙදෙනවා. ඒ කොහොමද? කඩදාසියක් නම් කපන්න යන්නේ. එතකොට මේ කැපුම් තල දෙකෙන් කඩදාසිය කැපෙනවා. කැපුම් තල දෙකෙන් කඩදාසිය කැපෙනවා. එතකොට මොකද වෙන්නේ? අනෙක් සරල යන්ත්‍රවලත් මේ වගේ කටයුතු වෙනවා බලන්න පුළුවන්. ගිරයෙන් පුවක් කපනවා බලන්නකො පොඩ්ඩක්. ඔබට බැරි වෙයි වැඩිහිටියෙකුට පුවක් ගිරියක් කපන්න දීලා ඔබ බලාගෙන ඉන්න නේද? අර ඒකේ තියෙනවා අල්ල ගන්න තැනක්, හැනේ හැන්ඩල් දෙකක් වගේ තියෙනවා. අපි ඇඟිලි වලට එක තද කර ගන්නවා. අපි බලය යොදනකොට අර ලක්ෂයෙන් කරකැවිලා පුවක් ගිරිය තියෙන තැනට තමයි බලය යෙදෙන්නේ. එතකොට පුවක් ගිරිය දෙකට කැපෙනවා. ඉතින් මේ වගේ තමයි පුතේ උපකරණ භාවිත කරන නිවර්දි ආකාරය ගැන ඔබලු අත්දැකීම් ලබා ගන්න ඕන. ඉතින් හොඳින් නිරීක්ෂණය කරන්න මේ භාවිත කරන්නේ කොහොමද කියලා වැඩිහිටියෝ. ඉතින් ඔබේ අම්මට තාත්තට ඔබ පවසන්න අපිට මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ වගේ දේවල් අපි දැනුවත් වෙලා තියෙනවා. කොහොමද නිවර්දිව ඇණයක් ගහන්නේ? කොහොමද නිවර්දිව ඇණයක් ගලවගන්නේ? කොහොමද අඳුමිටිය භාවිත කරන්නේ? ඒ වගේම කතුරෙන් කොහොමද නිවර්දිව කපන්නේ? ඒ විතරක්ද? කියතෙන් කොහොමද අපි පුංචි ලීපටියක් කපා ගන්නෙ? ඔය වගේ දේවල් අත්දැකීම් ලබා ගන්න දුවේ පුතේ. අපි මේ පොතේ පතේ දැනුම විතරනේ. අපි කියන මේ වැඩ ලෝකය නේද? වැඩ ලෝකය ගැන දැනුවත් වෙන්න ඕනේ. ඔබ හැමදේම දැනගත යුතු දරුවෙක් වෙනවා. ඒක තමයි ඔබේ දක්ෂතා වැඩි වෙන්නේ, සංවර්ධනය වෙන්නේ. ඉතින් දුවේ පුතේ දෙමව්පියන්ගේ සහය ඇතුව මේ වගේ උපකරණ ක්‍රියාත්මක කරන ආකාරය ගැන අත්දැකීම් ලබා ගන්න කියලා මම ඔන්න ඔබට කියනවා. වැඩ පහසු කරගන්න ඊට පස්සේ අපි කප්පි යොදා ගන්නවා කියලා ඔබ අහලා තියෙනවද? කප්පි. කප්පියක් කියන එක ඔබට මතක් වෙන ඇති. සමහර ප්‍රදේශවල තියෙනවා ලිඳෙන් වතුර ගන්නට කප්පියක් යොදලා. සමහර ඔබේ නිවසෙත් කප්පියක් දාලා ඇති ලිඳට මොකක් කරන්නද? වතුර ඇද ගන්න. සාමාන්‍යයෙන් කප්පියක් යොදා ගන්න තුල ඉඳන් වතුර උඩට ගන්න ගියොත් හරිම වෙහෙසක් දරන්න වෙනවා. නමුත් කප්පියක් යොදා ගත්තොත් බාල්දියකින් වතුර ඇද ගන්න එක පහසු වෙනවා සාමාන්‍ය විදිහට වතුර ගන්නවට වඩා. ඉතින් මේ කප්පි ගැන කතා කරනකොට අපි දකින පොතේ කප්පි කීපයක්ම යොදාගෙන තිනවා වරායන් වල. මේ කන්ටේනර් එහෙට මෙහෙට කරවන්න, කන්ටේනර් නැව් වලින් බාන්න, නැත්නම් කන්ටේනර් නැව් වලින් පට මේ ලොරි වලට පටව ගන්න, නැත්නම් ලොරියේ තියෙන කන්ටේනර් එක නැවට පටවන්න. මේ ගන්නේ ඔබ දන්නා දොඹකර. මේ දොඹකර වල කප්පි විශාල ප්‍රමාණයක් සවි කළ තිනවා. කප්පි ගන්න වැඩි වෙන්න කරන කටයුත්ත පහසු වෙනවා. ඉතින් ඔබට අපි ඒ වගේ අත්දැකීම් ගැන කොහොමද අත්දැකීම් ලබා ගන්න කියලා ඉදිරියේදී දැනුවත් කරන්න. ඉතින් මම ඔබට කියනවා gedara kappi තියෙනවා නම් කීපයක් අපේ දරුවෝ තාත්තගෙන් ඇහුවොත් කොහොමද තාත්තේ කප්පි භාවිත කරන්න කියලා. විශේෂයෙන් අම්මලටත් වඩා තාත්තලා කප්පි ගැන හොඳට දන්නවා. මොකද නිවසේ බොහෝ කටයුතු කරන්නේ තාත්තලානේ. යාට හොඳ අත්දැකීම් තියෙන නිසා ඔබටත් ඒ අත්දැකීම් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් පුතේ වැඩ පහසු කරගන්න අපි කප්පි භාවිත කරනවා කියලා කිව්වනේ. ඉතින් ඔබට මේ ගැන දැනගන්න සරල දෙයක් මම කියන්නම්. ඔබට ලිඳක් තිබෙනව නම්, හැබැයි මේක දෙමව්පියන්ගේ සහයතුව කරන්නේ. ඉස්සල්ලාම වතුර බාල්දියක් පුරවගෙන ජලයෙන් ලිඳින් කප්පියෙන් අදින්න ඔබේ ඇඟපැත්තට. ඔබේ ඇඟපැත්තට ඔහම අදිනකොට ඔබට දැනෙයි, ඒක උඩට එනකොට ඔබට දැනෙන ශක්තිය වැය කරන ඕනේ. ශක්තිය ඔබට දැනේ. ඊට පස්සේ තාත්තට කියන කප්පියෙන් බාල්දිය ඉවත් කරලා සාමාන්‍යයෙන් වතුර එකක් පුරවලා උඩට අදින්න අවස්ථාව දෙන්න කියලා. බොහොම පරිස්සමෙන් අදින්න, නැත්නම් ඔබත් එක්ක ලිඳට වැටෙන්න පුළුවන් බර. මොකද ඉස්සරට වඩා ලොකු බරක් ඔබ යොදන්න ඕනේ දරුවනේ. මේ බාල්දිය උඩට ඇදලා ගන්න කප්පි භාවිතය ඉතාම පහසුයි. තවත් අපි කතා කරමුකෝ ආනත තලය ගැන. ආනත තලය. ආනත තලය කියන්නේ මගේ දුවේ පුතේ ඇල තලය කියන එක. දැන් ආනත තල ඔබ දැකලා තියෙනවද? ඔබ දැකලා ඇති මේ තෙල් බැරල් නැත්නම් තාර බැරල් වගේ දේවල් ලොරියකට පටවන්නත්, නැත්නම් ලොරි වලින් බිමට ගන්නත්. මොකද කරන්නේ? මේ ඇලයක් විදිහට ලොරියේ ඉඳලා බිමට ලෑල්ලක් දානවා. ලෑල්ලක් නැත්නම් ලෑලි දෙකක්. ඊට පස්සේ මේ ලෑලි දෙක මත තමයි බැරලය ලොරියට පටවන්න එක සිදු කරන්නේ හෝ ලොරියේ සිට පහළට මේ බැරලය ගන්නෙ. ඉතින් එකපාරටම උස්සලා තියන්න කවුරුත් ඔතන ශක්තිවන්තයෙක් නෑ. ඒක අපහසුයි, අමාරුයි. ඒ නිසා තමයි වැඩ පහසු කරගන්න මේ ලොරියේ සිට පොළව ස්පර්ශ වනසේ ඇලයට අපි ලෑලි දෙකක් දාලා නැත්නම් ලෑල්ලක් දාලා ආනත තලයක් සකස් කරගන්නේ. ඉතින් දුවේ පුතේ මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔබේ නිවසේ, ඔබේ පාසලේ පහළ මහලයක ඉඳලා ඉහළ මාලයට යනකොට අපි පඩිපෙළක් සකස් කරනවානේ. මේ පඩිපෙළ සකස් කරලා තියෙනෙත් ආනතව. පොඩ්ඩක් හිතලා බලන්න. ඒ නිසා තමයි මේ නැගීම පහසු වෙන්නේ. ඔය පඩිපෙළ කෙලින්ම උඩට තිබුණොත් එහෙම ඔබට කවදාවත් නැගින්න බෑ. ඔබනේ මටවත් නැග ගන්න බැරි වෙනස. ආනත තලයත් අපිට අපේ කටයුතු පහසු කරගන්න උදව් වෙන දෙයක්. වැඩ පහසු කරගන්න යොදාගන්න තවත් මෙවලමක් තමයි පුතේ දම්වැල් කට්ටලය. දම්වැල් කට්ටලය විතරක් නෙවෙයි නේද? දම්වැල් කට්ටලය කියනකොට මතක් වෙන දේ දැතිරෝද. පුංචි ඔබට තැති මේ පා මේ මොනවද? බයිසිකල් කියලා කියන්නේ පාපැදි. නේද? ඔබ බයිසිකල් කියලා කියන ඉංග්‍රීසියෙන් පාපැදි ඇති. මේ පාපැදිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? බයිසිකලයේ තියෙනව නේද දැතිරෝද දෙකකුයි දම්වැලකුයි. මේ විශාල දැතිරෝදය කැරකවෙනකොට ඒට සම්බන්ධ කරලා තියෙන දම්වැලෙන් පිටිපස්සේ දැතිරෝදය ඉදිරියට තල්ලු වෙනවා. අපි පැඩලයට බලය යොදලා ඉදිරියට පාගනකොට මේ පැඩලය හරහා බලයක් ලැබෙනවා කොග්වීලයට. කොග්වීලයෙන් ඒ බලය දම්වැල හරහා යනවා පිටිපස්සේ තියෙන ෆ්‍රී වීලයට. ෆ්‍රී වීලය ඉදිරියට තල්ලු වෙනවා. එතකොට තමයි ඔයාට බයිසිකලය පැදගෙන යන්න පුළුවන් වෙන්නේ. බයිසිකල ඉදිරියට එන එතකොට. එතෙන්දී තවත් දෙයක් වෙනවා. කොග්වීලය නැත්නම් ඉස්සරහා තියෙන දැතිරෝදය විශාලයි. පිටිපස්සේ රෝදයට සම්බන්ධ කරලා තියෙන දැතිරෝදය අපි කියන්නේ ෆ්‍රී වීලය කියලා. ඒක මේ නිදහස් රෝදය චූටි. කොග්වීලය වට දෙක තුනක් අපි පැද්දොත් පිටිපස්සේ තියෙන ෆ්‍රී වීලය වට 10ක් 12ක් කැරකිලා. තවත් විදිහට ඔබට ඒක ලේසි කරලා කිව්වොත් කොග්වීලය එක වටයක් කරකිනකොට ෆ්‍රී වීලය වට 3ක් 4ක් විතර කරකවෙනවා. එහෙනම් මගේ දුවල පුතාට අදහසක් ගන්න පුළුවන්. මේ කොග්වීලය එක වටයක් කරකිනකොට දම්වැල නිසා තමයි එයට යොදන බලය ෆ්‍රී වීලයට යන්නේ. ඒතර ෆ්‍රී වීලය වට දෙක තුනක් කරකවන අපි අඩු මහන්සියකින් වැඩි කාර්යයක් කරගන්නවා. ඉතින් ඔබ බයිසිකල් පදිනකොට වේලාවකට ඔබේ බයිසිකලේ චේන් එක අපි කියන චේන් එක පැන්නා කියලා. චේන් එක උනේ දැන් දැතිරෝධයෙන් ගැලවෙනවා. අපි මේ කොග්වීලය පාගනවා බයිසිකලේ යනවද? යන්නේ නැහෙනේ. ඇයි ඒ? ඔබ යොදන බලය පිටුපස රෝදයට ගෙන ගියේ දම්වැල. ඒ නිසා තමයි බැරි වෙලාවත් බයිසිකලේ චේන් එක ගැලවුණොත් අපිට බයිසිකලේ පැදගෙන යන්න බැරි වෙන්නේ. ඉතින් දුවල පුතාලා හිතට ගන්න බයිසිකල් පදිනකොට මේ අත්දැකීම ඔබට ලැබිලා ඇති අනිවාර්යයෙන්ම අපිට අපේ කටයුතු පහසු කරගන්න තවත් මෙවලමක් තමයි දරුවනේ. එහෙනම් දම්වැල් කට්ටලය සහ දැතිරෝද. දැතිරෝදයක් මගින් යොදන බලය අනිත් දැතිරෝදයට ගෙනියන්නේ දම්වැල් කට්ටලය. ඉතින් ඔන්න මේ දේවල් නේද ඔබට නිවසේදී දැනෙන දේවල්, ඔබ දැකලා තියෙන දේවල්. තවත් දැතිරෝද සම්බන්ධ ඔබට මම පුංචි අත්දැකීමක් පවසන්නම්. ඔබේ නිවසේ තියෙන ඔරලෝසුව, කැඩුණු ඔරලෝසුවක මේ ඇතුලේ චුට්ටක් ගලවලා බලන්න. අර පොඩි පෙට්ටියක් වගේ එකක් තියෙනවනේ. ඒක ඇතුලේ තියෙන්නේම දැතිරෝද. එක දැතිරෝදයකට අපි බලය ලබා දුන්නම විදුලි බලය වෙන්න පුළුවන් නේද? අර පුංචි බැටරි කැල්ලක් දාන්නේ වියලි කෝෂයක් නේද? මේ බලයෙන් ඒ දැතිරෝදය කැරකවෙනකොට ඒ දැතිරෝදය සම්බන්ධ වෙලා තියෙන අනිකුත් දැතිරෝද කැරකවෙන්න පටන් ගන්නවා. එහෙම තමයි ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වය. ඒ විතරක් නෙමෙයි. අපි පුංචි පුතාලා හරිම කැමති තමන්ගේ සෙල්ලම් බඩු පොඩ්ඩක් කඩලා බලන්න. කොහොමද මේ කාර්යක යන්නේ? එහෙම ආසයිනේ බලන්න. ඔබට මතක ඇති ඔබ පුංචි කාලේ කඩලා බැලුවා. එතකොට ඔබ දකිනවා මේ දැතිරෝද නිසා තමයි මේ සෙල්ලම් කාර්යක ක්‍රියාත්මක වුනේ. ඉතින් අපේ දුවල පුතාලට හොඳ අත්දැකීමක් තියෙනවා. දැතිරෝදත් අපේ කටයුතු පහසු කරගන්න උදව් වෙනවා කියලා. කුඩා දැතිරෝදය වට කීපයක් කරකැවෙනකොට ලොකු දැතිරෝදය එක වටයයිනි කරකැවුනේ. ඒ නිසා අපි බලය යොදන්නේ ලොකු දැතිරෝදයට. ලොකු දැතිරෝදයට බලය යොදනකොට ඒ බලය දම්වැල හරහා කුඩා දැතිරෝදවලට යනවා. එතකොට මොකද වෙන්නේ? අඩු මහන්සියකින් වැඩි වැඩක් කරගන්න පුළුවන්. එතකොට වැඩ පහසු කිරීමේ මං අපේ පාඩම ඔන්න බලන්න. අපේ මුතුන් මිත්තු නැත්නම් අපට පෙර හිටපු අය බොහොම කල්පනා කරලා වැඩ පහසු කරගන්න කොච්චර දේවල් නම් උපකරණ හොයාගෙන තියෙනවද. ඊට පස්සේ දුවේ පුතේ වැඩ පහසු කරන් තවත් අවස්ථාවක් මේ විදුලි චුම්බකය. චුම්බක කිව්වම හරි කැමති අපේ පොන්චි පැටව නේද? චුම්බක බොහෝම ප්‍රමාණයක් තියෙනවා. දණ්ඩ චුම්බක, මුදු හැඩේ චුම්බක, අස්වලාඩම් හැඩේ චුම්බක, ගුලා අක් චුම්බක කියලා. ඉතින් මේ චුම්බක අතරින් විවිධ උපකරණවලට ඒ උපකරණයේ ක්‍රියාකාරීත්වය අනුව ඒ චුම්බකයේ හැඩය එහෙම නැත්නම් චුම්බකයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඉතින් ඔබේ නිවසේ තිබෙනවද විදුලි සීනුවක්? ඔබේ නිවසේ ඇති විදුලි සීනුවක් නේ. කවුරුනි අමුත්තෙක් නිවසට පැමිණුණාම එකපාරට නිවස ඇතුළට එන්නේ නැහැ. එයා මොකද කරන්නේ? විදුලි සීනුව නාද කරනවා. ඔය විදුලි සීනුවේ තියෙන්නේ චුම්බක ඇසුරින් ක්‍රියාත්මක වෙන පුංචි මේවලම් ටිකක්. පුංචි මේවලම් ටිකක් තියෙන්නේ. ඒ චුම්බකය නිසා තමයි අර නාදයක් ඇති වෙන්නේ විදුලි සීනුවේ. ඒ වගේම තවත් අපිට අපේ වැඩ පහසු කරගන්න යොදා ගන්න සරල උපකරණයක් තමයි දණ්ඩ සහ රෝදය. කොහොමද දණ්ඩ සහ රෝදය යොදාගෙන වැඩ පහසු කරගන්නේ? ඉතින් ඔන්න දුවේ පුතේ ඔබ දැකලා තියෙනවද වාහනවල රෝද ගලවන විදිහ? අපි නේද ඔබේ අම්මගේ හෝ තාත්තගේ වාහනය අපි අලුත් ටයර් එකක් දා ගන්න ගියොත් ඒක නැත්තම් ඒකේ පුංචි සිදුරක් අපි කියන්නේ පැච් එකක් වුණොත් කොහොමද මේ පැච් එක හදාගන්නේ? එතකොට අපි දකිනව නේද මේ එතන ඉන්න කාර්මික ශිල්පීන් වාහනේ රෝද ගලවන්න නේද ඉස්කුරුප්පු වෙන සවි කරන්න නැත්තම් ගලවන්න වගේ දේවල් වලට මේ දණ්ඩ සහ රෝදය භාවිතා කරනවා. ඉතින් ඒවට විවිධ උපකරණ හදාගෙන තියෙනවා. ඒව ගැන බලන්න. ඒ වගේම තමයි සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වීමට සැලැස්වීමෙන් වැඩ පහසු කරගන්න පුළුවන්. සුමට ලෙස ඒ කියන්නේ සිනිඳු ලෙස මේවා ස්පර්ශ කරලා. ඒ කොහොමද? ඔබ දන්නවද වාහනවල එන්ජිම කියලා එකක් තියෙනවනේ. මේ එන්ජිමට බලයක් ලබා දුන්නම එන්ජිම ක්‍රියාත්මක වෙනවා. එන්ජිම ක්‍රියා කරනවා. එන්ජිම ක්‍රියාත්මක වෙනකොට ඔන්න දුවේ පුතේ එන්ජිමෙන් බලයක් ලැබෙනවා. හැබැයි එන්ජිම නිකම්ම ක්‍රියාත්මක වෙවි තිබුණොත් මොකද වෙන්නේ? එන්ජිමේ තිබෙන මේ ලෝහ කොටස් එකටක ඇතිලිලා ඒව ඉක්මනින් ගෙවිලා යනවා. ඒ නිසා තමයි එන්ජිමට තෙල් දාන්නේ. ඒකට කියනවා එන්ජින් ඔයිල් කියලා. ඒ වගේ ඒ තමයි අපි ඒවට ග්‍රීස් යොදන්නේ. ඔබ දන්නවා ග්‍රීස් කියන වචන නේද? ඉතින් බලන්න වාහනවලට මහාන මැෂිමට ඔබේ අම්මගේ මහාන මැෂිමට අම්මා නිතර තෙල් දානවා වෙන්න පුළුවන්. ඔබේ බයිසිකලයට ඔබේ අර දැති රෝද කට්ටලයටයි ඊට පස්සේ දම්වලටයි මොකද කරන්නේ? ඔබ තෙල් දානවනේ නේද? ග්‍රීස් ගානවනේ. එහිම කරන්නේ එකිනෙක මේ ගෑවෙනකොට ඇතිල් වෙනකොට ඒවත් ගෙවෙනක අඩු කරගන්න. ඊට විතරක් නෙවෙයි තවත් බලන්න ඔබ ඔබේ අම්මට තාත්තට නේද වාහන තියෙනවා නම් වාහනේ අපි තියෙන එන්ජිම කියලා කොටසක් එන්ජිමට දානවා ඔයිල්. දැන් මගේ යතුරු පැදියක් තිබුණා මට, ඒ කියන්නේ බයිසිකලයක් සෑම කිලෝමීටර 3000කට වරක්ම එහි එන්ජිමට අලුතෙන් තෙල් දාන්න ඕනේ, පරණ තෙල් ඉවත් කරන්න ඕනේ. ඉතින් දුවේ පුතේ ඔබටත් මේ අත්දැකීම ඇති. එහෙනම් අපි මේ අපේ කටයුතු පහසු කරගන්නකොට එවන්ට කොහොමද පහසු කරගන්නේ? ඒ පහසු කරගන්න අවස්ථාවවලදී කරන්න ඕනේ කටයුතු දැන් ඔබට මම බොහෝමයක් මතක් කරලා දුන්නා. වැඩ පහසු කරගන්න තවත් අවස්ථාවක් ඔන්න මම ඔබට මතක් කරනවා. ඇදීම් සහ තල්ලු කිරීම. ඇදීම් සහ තල්ලු කිරීම කරලත් වැඩ පහසු කරගන්න පුළුවන්. ඒ කොහොමද? ඔන්න ඔබට මතකද මේ වීල්බැරෝව? වීල්බැරෝවේදී කොහොමද වෙන්නේ? අපි යම් බර ප්‍රමාණයක් අර වීල්බැරෝවේ නේද දාන්න තියෙනවනේ. බක්කියක් වගේ එකක්. අපි එකට ඕන ගල් ටිකක් නැත්නම් පස් ටිකක් දානවා. අපි මොකද කරන්නේ? වීල්බැරෝවේ අර හැන්ඩල් දෙකෙන් ඔසවල තල්ලු කරගෙන යනවා. ඔසවල තල්ලු කරගෙන යනවා. හැබැයි බර වැඩි නම් කන්දක් උඩ නම් යන්න තියෙන්නේ. මොකද කරන්නේ? අර රෝදයේ තියෙන සමීපයෙන් ලණුවක් දාලා තවත් අපිට උදව්වට කෙනෙක් ඇදගෙන යනවා. අපි තල්ලු කරනවා, අපි යන දිශාවටම තවත් කෙනෙක් අදිනවා. එන ඇදීම් සහ තල්ලු කිරීම් වලිනුත් අපේ කටයුතු පහසු කරගන්න පුළුවන්. ඇදීම් සහ තල්ලු කර ගැනීම වලදීත් අපේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ලකුණු අපි කියන ලී කොටයක් වගේ එකක් තල්ලු කරනකොටත් ඔහොමනේ. පිටිපස්ස ඉඳලා පිරිසක් ඒට තල්ලු කරනකොට තව පිරිසක් ඉස්සරහ ඉඳලා ලණුවක් වගේ දෙයක් ගැට ගහලා එක අදිනවා. ඉතින් ඇදීමයි තල්ලු කිරීමයි එකම දිශාවට තිබුණොත් ඒ කටයුත්ත ඊටම පහසුයි. ඉතින් දුවේ පුතේ අපි ඇදීම් සහ තල්ලු කිරීම ගැන වඩාත් පහසුවෙන් අපිට කරන්න පුළුවන් රළු පොළවේද නැත්නම් සුමට පොළවේද කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. රළු පොළවේද සුමට පොළවේද? ඔබ දකින්නම ඇති, ඔබට අත්දැකීම් ලැබිලා ඇති. ඔබේ පන්තියේදී පන්ති අතු ගන්නකොට මොකද වෙන්නේ? අපි හැමදාම ඩෙස්ක් එකේ හිට අදිනවා, මෙහිට අදිනවා. නැත්තම් හොඳ රතු ගෙවෙන්නේ නැහැනේ නේද? පන්තියේදී හරි ලේසි. බැරි වෙලාවත් පන්තිය සෝදන්න අපි ඔය ඩෙස්ක් පුටු කෙලියෙන් තියෙනවා. කවුරු හරි ගිහිල්ලා ඩෙස්ක් එක අදිනවා, මේ ටිකක් බර දෙයක් තියෙනකොට මේසේ අදිනවා මිදුලේදී. ඔබට දැනේ අර සුමට පොළව තමයි පන්ති කාමරය තුල තියෙන්නේ. එහෙම නැති අවස්ථාවලදී ඒක අදින්න අපහසුයි. ඉතින් දුවේ පුතේ, ඇදීම් වලට අපි උදාහරණ කීපයක් බලමු. නැත්නම් ඇදීම් සහ තල්ලු කිරීමට උදාහරණ කීපයක් බලමු. දොර අරින්න, දොර වහන්න, ඇඳක් නිවසේ තියෙන ඇඳක් එහාට මෙහාට ඇදින්න, අපි වෙනස් කරන්න තැන අල්මාරියක් එහාට මෙහාට අදින්න තල්ලු කරගන්න. ඒ විතරක් නෙවෙයි, බෝලේට මේ පිත්තෙන් පහරක් දෙනකොටත් එතන තියෙනවා පොඩි තල්ලුවක් පුතේ. නේ, පන්දුව තල්ලු වීයාමක් තියෙන. අතුගානකොට බලය දන්නේ එහෙම තල්ලු. ඉතින් පන්ති අතුගානට ඇස්පුරු අදින එකත් මම ඔබට කිව්වා. ඉතින් පුතේ, තල්ලු කිරීම සහ ඇදීම වුණොත් අපේ කටයුතු ඉතාමත් පහසු කරගන්න පුළුවන්. දුවේ පුතේ, අපිට ලැබිලා තියෙන ගුවන් කාලේ නිමා වෙන්න යන්නේ. ඉතින් මම ඔබට කියනවා, පාඩම පටන් ගන්නකොටම කියව පණිවිඩයක් නැවතත් මගේ දුවේ පුතේ, අපි මේ කතා කරපු බොහෝ උපකරණ ඔබේ නිවසේ තිබෙනවා. ඊළඟ පරිසරයේ පාඩම දවසට ඔබ ඒ උපකරණ, ඔබේ නිවසේ තිබෙන උපකරණ ටික ඔබේ ළඟින් තබාගෙන ගුවන් විදුලියට සවන් දෙන්න. ඒවා කොහොමද පරිහරණය කරන්නේ, කොහොමද පරිශීලනය කරන්නේ කියලා ඔබ අත්දැකීම් ලබාගෙන තිබෙයි. එතකොට අපේ පාඩමට ඔබට බොහොම සක්‍රීයව, නැත්නම් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඔන්න ඊළඟට ඔබ බොහොම කැමැත්තෙන් පුලපුලා බලන් ඉන්න දවසේ පැනය ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. අපි ඉදිරිපත් කරන පැනයට මෙන්න ඔබ පිළිතුරු එවන්න ඕන ආකාරය දන්නවා. කෙටි පණිවිඩයක් ලෙස පමණයි පිළිතුර ලබා දෙන්නේ. කෙටි පණිවිඩයක් ලෙස පමණයි ඔබ පිළිතුර ලබා දෙන්නේ. ඉතින් පහුගිය දිනවල අපේ දුවල පුතල ගොඩක් පිළිතුරු එවලා තිබුණා. ඔබ දන්නවා සමහර විටක නේද, මේ අද පටිගත කිරීම කරන දවසෙත් පුතේ රට ලොක්ඩවුන් කළා. එතකොට තැපල් කාර්යාලවල ඒ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඔබට ත්‍යාගය වන්න බැරි වුණාට ඔබ ඔබේ පිළිතුරු නිවරදිද කියලා දැනගත්තම ඒක තමයි මං හිතන්නේ ඔබ ලබන ලොකුම ත්‍යාගය. ඉතින් දුවේ පුතේ, මං දුරකථන අංකය පවසන්නම් සටහන් කරගන්න. කෙටි පණිවිඩයකින් මං ඉදිරිපත් කරන පැනයට පිළිතුරු එවන්න. 0.7 0.1 33 78 0.2 1 0.7 0.1 33 78 0.2 1 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් එවන්න මම මේ ඉදිරිපත් කරන පැනයට පිළිතුර. අතීතයේ සෙක්කුව ක්‍රියාත්මක කර ගැනීමට යොදාගත් සත්වයා වන්නේ, අතීතයේ සෙක්කුව ක්‍රියාත්මක කර ගැනීමට යොදාගත් සත්වයා වන්නේ. පළමු පිළිතුර ඇතා, දෙවන පිළිතුර ගවයා, තුන්වන පිළිතුර අශ්වයා. අතීතයේ සෙක්කුව ක්‍රියාත්මක කර ගැනීමට යොදාගත් සත්වයා වන්නේ අංක 1 ඇතා, අංක 2 ගවයා, අංක 3 අශ්වයා. නිවරදි පිළිතුරේ අංකයත් පිළිතුරත් කෙටි පණිවිඩයක් මගින් ඔබට මා සඳහන් කළ දුරකථන අංකයට එවන්න. එහෙනම් දුවේ පුතේ, අපේ පරිසරයේ පාඩම අදින් අවසන් වෙනවා. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබේ ආදරණීය ගුරුතුමා මෙතනින් ඔබින් සමුගන්න මම බණ්ඩාර මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය EW අධිකාරම් ප්‍රාථමික අංශයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගුරුතුමා, ඔබට සුබ අනාගතයක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පහේ හපනුන්ට පරිසරය පාඩම කියලා දුන්නේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂ්ක නුවන් ප්‍රිය ගුරුපියාණන්.